ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත්වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
සුපරතු පරිදි එමනම් දැන් අපි වෙලාව වෙන් කරගන්නේ ලෝකයේ තතුවිත්ති පිළිබඳව කතා බහ කරන්න සිකුරාදා අපේ වැඩසටහනේ ලොව වටා විදෙස් විත්ති සමාලෝචනයෙන්. ශ්‍රී ලංකාවේ සිට සුපුරුදු ලෙසින් සූදානමින් සිටින තොරතුරු අනාවරණය කිරීම සඳහා AFP ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල් අයිබෝවන්.
අයිබෝවන් දිල්රුචි.
අපි මුලින්ම ශ්‍රී ලංකාවට සම්බන්ධ වන කාරණාවකින් අද දවසේදී සාකච්ඡාව ආරම්භ කරමු. අපිට මේ වෙනකොට වාර්තා වෙනවා අමල්, ඇමරිකාවේ කොංග්‍රස් මණ්ඩලය තුළ ශ්‍රී ලංකාව හා සම්බන්ධ වන යෝජනාවලියක් සම්මත කරගන්නට සූදානමක් තියෙනවා කියලා. මේ යෝජනාව ශ්‍රී ලංකාවේ මීට වසර 12කට කලින් නිමාවට පත් වුණු යුද්ධය හා සම්බන්ධ වන යෝජනාවක් කියලා තොරතුරු වාර්තා වෙනවා. තාම මේ සම්බන්ධව පුළුල්ව තොරතුරු වාර්තාකරණය ආරම්භ වෙලා නැහැ. මේ අපිට තොරතුරු හොයද්දී ඔබට මේ සම්බන්ධයෙන් මොන වගේ තොරතුරුද වාර්තා වෙන්නේ කියලත් මම මුලින්ම දැනගන්නට කැමතියි අද සාකච්ඡාවේදී.
දිල්ලුක්ෂි, මේක කොංග්‍රස් සභාවේ මන්ත්‍රීවරුන් 5 දෙනෙක් එකතු වෙලා හඳුන්වා දුන්න යෝජනාවක්. දැන් මේ යෝජනාව සැලකිල්ලට ගැනීමට නියමිතයි. මේ යෝජනාවෙන් කරුණු කිහිපයක් දක්වන, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ යුද්ධය අවසාන වෙලා අවුරුදු 12ක් ගත වෙච්ච අවස්ථාවේ තමයි මේ යෝජනාව සම්මත කරලා තියෙන්නේ. ඒ කියන්නේ ගිය මාසේ 18 වෙනිදා තමයි මේක කොංග්‍රස් සභාවට මේ යෝජනාව හඳුන්වලා දීලා තියෙන්නේ. නමුත් මේ යෝජනාව සම්බන්ධයෙන් ඉදිරි සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. මෙතනින් ප්‍රධානම කාරණාවක් හැටියට දකින්න පුළුවන් මේකදී ඇමරිකාවට බලපෑමක් කරනවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයත් එකතු වෙලා ශ්‍රී ලංකාවේ සිදු වුණයි කියන යුධ අපරාධ සම්බන්ධයෙන් වගවීම තහවුරු කරන්නට, ඒ මානව හිමිකම් උල්ලංඝනය කියලායි කියන චෝදනාවට ලක්වන අය සම්බන්ධයෙන් කටයුතු කරන්නයි කියලා ඇමරිකාව රජයට බලපෑමක් කරනවා. ඉතින් මේ යෝජනාව සම්බන්ධයෙන් මේ වෙනකොට ඒ දිනවකවානු අපිට හරියට දැනගන්න නැහැ කවදද මේක සාකච්ඡාවට භාජනය වෙන්නේ කියලා. නමුත් මේ යෝජනාවට එරෙහිව මේ වෙනකොටත් ශ්‍රී ලංකාව රජය විසින් කරුණු ඉදිරිපත් කළා තියෙනවා. මේ වෙනකොට ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළා තියෙනවා ඔවුන් ලැහැස්ති වෙලා ඉන්නවයි කියලා කොංග්‍රස් සභාවට ශ්‍රී ලංකාව පැත්තෙන් කරුණු ඉදිරිපත් කළා. මේ යෝජනාව සාකච්ඡා වීම වැළැක්වීම සහ මේ යෝජනාව ඡන්දයකට ඉදිරිපත් කිරීම වැළැක්වීමට කටයුතු කරන්න සූදානමින් ඉන්නවයි කියලා.
අමල්, දැන් ඔය යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන්නට යම්කිසි බලපෑමක් තිබිය යුතුයි. අපි දන්නවා යම්කිසි පාර්ශවයක් විසින් හෝ කණ්ඩායමක් විසින් හෝ සංවිධානයක් විසින් හෝ සිදු කරන ලද ඒ සූදානම් වීමේ අවසාන ප්‍රතිඵලය තමයි ඔය ආකාරයෙන් පාර්ලිමේන්තුව තුළ යෝජනාවලියක් විදිහට මේක ඉදිරිපත් වන්නේ. ඒ සම්බන්ධව බලද්දී කොයි වගේ බලපෑමක්ද, කොයි වගේ කණ්ඩායමක්ද මේ පසුපස සිටින්නේ කියන කාරණාව සම්බන්ධයෙන් මොනවද වාර්තාවන තොරතුරු?
මේක බොහොම පැහැදිලි වෙන දිනුක්ෂි. ඇමරිකාවේ දේශපාලන ශාස්ත්‍රයේ විශේෂයෙන්ම ඒ මන්ත්‍රණ සභාවවල ඒ මන්ත්‍රීවරු පත් කර ගැනීමේදී සෑහෙන බලපෑමක් කරන්නට හැකියාවක් තියෙන මේ ශ්‍රී ලංකීය දෙමළ ද්‍රවිඩ සම්භවයක් තියෙන කොටස් වලට විශාල බලපෑමක් කිරීමේ හැකියාව කියන එක තමයි මෙතනින් පෙන්නුම් කරන්නේ. මේ යෝජනාව ඉදිරිපත් කරලා තියෙන්නේ එක පක්ෂයකින් නෙමෙයි, ඩෙමොක්‍රටික් සහ රිපබ්ලිකන් පක්ෂ දෙකේම සහාය ඇතුව මේ විදිහට අපි කියන මේ බයිපාටිසන් සපෝට් එකක් ඇතුව මේ විදිහට මේ යෝජනා ඉදිරිපත් වෙන්නේ ඒ දෙමළ ප්‍රජාව ඔවුන්ට කරන්න පුළුවන් බලපෑම මෙතන ප්‍රදර්ශනය කිරීමක්. ඉතින් යුද්ධය අවසන් වෙලා අවුරුදු 12ක් ගිය අවස්ථාවේදී මේ විදිහට ඒ ද්‍රවිඩ කොටස් වලට ඇමරිකාවේ දේශපාලන සිටියමේ ලොකු බලපෑමක් කරන්නට ඒ ශක්තියක් තියෙනවා කියන එක තමයි මේ යෝජනාවෙනුත් පෙනියන්නේ.
ඇමරිකාව සම්බන්ධව තවත් කාරණාවක් පිළිබඳව අපිට තොරතුරු වාර්තා වෙනවා. දැන් අපි දන්නවා මේ කොරෝනා තත්ත්වය හා සම්බන්ධව කතා බහ කරද්දී ලෝකයේ ඇතැම් රටවල් බොහොම යහුසුලුව ලක්ෂ ගණන් මිලියන ගණන් කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ඇනවුම් කරා. ලෝකයේ බොහෝ බලවත් සහ ධනවත් රටවල මේවා අතිරික්ත විදිහට මේ වෙනකොට තියෙනවා කියලත් අපිට තොරතුරු වාර්තා වෙනවා. මේ වෙනකොට දැනගන්න තියෙනවා ඇමරිකාවේ වත්මන් ජනාධිපති ජෝ බයිඩන් යම් කිසි නිවේදනයක් කරන්නට සූදානමින් ඉන්නවා කියලා. මේ ඇමරිකාවේ තියෙන අතිරේක ඇස්ට්‍රසෙනිකා එන්නත් විශාල තොගයක් පිළිබඳව කාටද මොන වගේ රටවල් වලටද මේවා ලබා දෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් යම් කරුණ අනාවරණයක් කරන්න සූදානමින් සිටිනවා කියලා. මොකක්ද ඒ පිළිබඳව අපිට වාර්තාවන තොරතුරු?
දිනුක්ෂි, මීට කලින් අවස්ථාවකදී බයිඩන් ජනාධිපතිවරයා ප්‍රකාශ කළ තිබුණ ඔවුන් සතුව එන්නත් මිලියන 60ක් පමණ අතිරික්තයක් තියෙනවයි කියලා. ඒවා අනෙකුත් රටවල්වලට ලබා දීම පිළිබඳ ඔවුන් සලකා බලමින් ඉන්නවයි කියලා. ඒකම ඔහු ප්‍රකාශ කළා. ලෝකයේ රාජ්‍ය නායකයන්ගෙන් අඩකට වැඩි ප්‍රමාණයක් ඔහුගෙන් මේ එන්නත් ඉල්ලුවයි කියලා. එතනදී ශ්‍රී ලංකාවත් බොහෝ විට මේ එන්නත් ඉල්ලුවයි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. මොකද ශ්‍රී ලංකාවට දැන් ලොකු හිඟයක් තියෙනවා. ඇස්ට්‍රසෙනිකා එන්නත් ලක්ෂ 6, මේ පළවෙනි මාත්‍රාව ලබා දුන්න ලක්ෂ 6කට දෙවෙනි මාත්‍රාව ලබා දෙන්න ඇස්ට්‍රසෙනිකා හොයාගන්න බැරි තත්ත්වයක් මතුවලා තියෙනවා. නමුත් ඇමරිකාවට මේ වෙනකොට ඒ මිලියන 60ක් කියලා මුලින් විශ්වාස කරාට දැන් ඒක තවත් මිලියන 20කින් වැඩි වෙලා මිලියන 80ක් ඔවුන්ට ලබා දීමේ හැකියාව දැන් තියෙනවා. ඉතින් බයිඩන් ජනාධිපතිවරයා කියලා තියෙනවා, බොහෝ විට අද හෝ හෙට වෙනකොට ඔහු මේ එන්නත් කොයි ආකාරයෙන්ද අනෙකුත් රටවලට ලබා දෙන්නේ කියලා තීන්දු කරනවා කියලා. විශේෂයෙන්ම කෝවැක්ස් කියන, ඒ කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක සෞඛ්‍ය සංවිධානය එකතු වෙලා දුප්පත් රටවලට සහනදායී ක්‍රමයකට, එහෙම නැත්නම් නොමිලේ මේ එන්නත් ලබා දීමේ ඒ කෝවැක්ස් වැඩපිළිවෙලට මේ ඇමරිකාවේ තියෙන අතිරික්ත එන්නත් ලබා දීම සලකා බලනවා කියලා කියනවා. ඊට අමතරව කිසිම දේශපාලන කොන්දේසියකට යටත් නොවි අත්‍යවශ්‍යම රටවල් වලට මේ එන්නත් නොමිලේ ලබා දීමට කටයුතු කරනවා කියලා බයිඩන් ජනාධිපතිවරයා කියලා කියනවා. ඉතින් මේක ඇත්තටම මේ ඇමරිකාවෙන් මේ ප්‍රශ්නේ අවසාන වෙන්නේ නැහැ දිලි ලුක්ෂි. මොකද යුරෝපේ රටවලුත් බොහොමයක් මේ වෙනකොට තමන්ගේ අවස්ථාවයට වඩා අතිවිශාල ප්‍රමාණයක් එන්නත් ලබාගෙන තියෙනවා. ඒ එකම කැනඩාවත් ඒ විදිහටම තමන්ගේ රටේ ජනගහනයට වඩා වැඩි ප්‍රමාණයක් අවශ්‍ය ප්‍රමාණයට වඩා එන්නත් ලබා ගත්තා කියලා තියෙනවා. ඉතින් මේ වෙනකොට ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළත ලොකු දැන් බලපෑමක් ඇති වෙමින් තියෙනවා මේ ප්‍රබල රටවල්වලට, විශේෂයෙන් යුරෝපීය රටවල්වලට ඒ තමන්ගේ අතිරික්ත අනෙකුත් රටවල්වලට ලබා දෙන්නටයි කියලා.
අපි මීළඟට මේ ඊශ්‍රායලය කෙරෙහි අවධානය යොමු කරනවා. ඊශ්‍රායලයේහි පාලන තන්ත්‍රයේහි විශාල වෙනසක් සිදුවන්නට යන සුවිශේෂී වූ දේශපාලන පෙරළියක් පිළිබඳව තොරතුරු ආරංචි වෙමින් තියෙන්නේ. සමස්ත ලෝකයේම අවධානය ඊශ්‍රායලය කෙරෙහි තියෙන්නේ. ඒ ඊශ්‍රායලයේ වසර ගණනාවක සිටි නායකත්වයේ දරන අගමැති තනතුරු දරන බෙන්ජමින් නෙතන්‍යාහුට තමන්ගේ පුටුව අහිමි වෙන ලකුණු පළ වෙනවා. විපක්ෂ කණ්ඩායම් සියල්ලක්ම එකතු වෙලා පොදු සන්ධානයක් හදා ගැනීම තුළින් වත්මන් ජනාධිපතිවරයා පරාජයට පත් කරන්නට බලාගෙන ඉන්නවා කියලා තමයි තොරතුරු වාර්තා වන්නේ. අමල්, මේ ඊශ්‍රායලයේ සිදුවන්නට යන දේශපාලන පෙරළිය, විශේෂයෙන්ම ඊශ්‍රායලයේ පලස්තීන අතර විශාල ඝට්ටනයක් මේ වෙනකොටත් පැවතෙනවා, ඒට බලපාන්නේ කොහොමද සහ ලෝක දේශපාලනයට බලපාන ආකාරය පිළිබඳවත් අපි මීළඟට කතා බහ කරමු.
දිලුක්ෂි, ඊශ්‍රායලයේ මේ වෙනකොට අවුරුදු දෙකක් ඇතුළතම මැතිවරණ 4ක් පවත්වලා ඒත් කිසිම පක්ෂයකට බහුතරයක් ලබා ගන්න බැරි වුණා. මේ අවසාන මාර්තු මාසේ පැවතිච්ච මැතිවරණයේදී නෙත්නියාහු අග්‍රාමාත්‍යවරයාගේ පක්ෂයට වැඩිම ඡන්ද ප්‍රමාණය, එහෙම නැත්නම් වැඩිම ආසන ප්‍රමාණය හිමි වුණාට ඔහුට මේ ආසන 120ක් තිය�න පාර්ලිමේන්තුවේ පෙනසෙට් කියන එකේ බහුතරය ලබා ගන්න බැරි වුණා. ඔහු උත්සාහ කරා සුළු පක්ෂ සමග එකතු වෙලා සභාගාංගව පිහිටවන්න. ඒක දීර්ඝ කාලයක් ඒ උත්සාහය ගත්තට ඒකේ ඔහුට ඒක සාර්ථකව නිම කරන්න බැරි වුණා. ඉතින් ඒ අනුව තමයි විපක්ෂ නායක ලපිඩ් මේ වෙනකොට අනිකුත් පක්ෂ කීපයක් එකතු කරගෙන ආණ්ඩුවක් බිහි කරනවා කියලා බදාදා රාත්‍රි වෙනකොට ඔහු ප්‍රකාශ කළේ. ඉතින් ඒ අනුව අලුත් අග්‍රාමාත්‍යවරයෙක් ඇතිවීමට නියමිතයි. නමුත් මේ අග්‍රාමාත්‍යවරයාගේ කාලය සම්පූර්ණ කාලයක් නෙමෙයි. ඔහු අවුරුදු දෙකක කාලයක් අග්‍රාමාත්‍ය ධුරයේ ඉඳලා පසුව වෙනත් සුළු පක්ෂ නායකයෙකුට මේක පවරනවායි කියන කොන්දේසිය මත තමයි මේ විදිහට අමුතුම සභාග ආණ්ඩුවක් ඊශ්‍රායලයේ බිහි වෙන්නේ. ඉතින් අපි දැක්කා පහුගිය කාලේ ඉතාම දරුණු විදියට ඊශ්‍රායලයේ ප්‍රහාර එල්ල කරා පලස්තීනයේ ගාසා තීරයට. ඒ ගාසා තීරයේ ඇතිවෙච්ච දරුණු සටන් වලින් සිය ගණනක් පලස්තීන ජාතිකයන් බිය ගියා. ඒ එකම පලස්තීනයේ පැත්තෙනුත් දිගින් දිගටම රොකට් ප්‍රහාර එල්ල කරලා ඊශ්‍රායල් ජාතිකිනුත් යම් පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා. ඉතින් එවැනි තත්වයක් ඉදිරියට තියෙයිද කියන ප්‍රශ්නේ මතුවෙනවා. මොකද ඒ අලුතෙන් පත්වෙන අලුත් සභාග රජය බොහෝ වෙලාවට යම් කිසි විදියක සාම වැඩපිළිවෙලක්, එහෙම නැත්නම් ඒ නෙතන්‍යාහු අග්‍රාමාත්‍යවරයාගේ පිළිවෙතට වෙනස් මාවතකට යොමු වෙයි කියන විශ්වාසය තියෙනවා. විශේෂයෙන්ම ඇමරිකාව මේ බයිඩන් ජනාධිපතිවරයාගේ පාලන තන්ත්‍රය ඊශ්‍රායලයට සහාය දැක්වුවාට බෙන්ජමින් නෙතන්‍යාහු තමක එතරම් ඇයි හොඳයියක් පැවතුනේ නැහැ. ඉතින් මෙතනදී ඇමරිකාවත් එක්කලා අලුත් රජයත් එක්කලා අලුත් සම්බන්ධතාවයක්, එහෙම නැත්නම් අලුත් වැඩපිළිවෙලක් ආරම්භ කිරීමේ අවස්ථාවක් මේ අලුත් රජයේ පිහිටවීමත් එක්ක ඇති වුණයි කියලා තමයි පෙනී යන්නේ.
අපි මේ නැගෙනහිර ආසියාතික කලාපයට යොමු යමු. චීනය සහ ජපානය පැත්තෙන් අපිට තොරතුරු වාර්තා වෙනවා. මුලින්ම අවධානය යොමු කරමු චීනය සම්බන්ධව. ඔබ දන්නවන චීනයේ පවුලකට සිටිය යුතු දරුවන් සංඛ්‍යාවේ යම් සීමාවක් තිබුණා. 80 ගණන්වල චීනයේ පවුලකට අයිති තිබුණ එක් දරුවෙකු ලබා ගැනීම පමණයි. දරුවන් දෙදෙනෙකු ලබා ගැනීම අයිති හිමි වෙලා තිබුණේ පළවෙනි දරුවා ආබාධිත දරුවෙක් බවට පත් වුණොත් පමණයි. ඊට පසුව ඒක වසර 2000 ගණන්වලදී පවුලකට දරුවන් දෙදෙනෙකු කියන නීතිය ආවා. දැන් චීන රජය තීරණය කළා තියෙනවා කියලා අපිට තොරතුරු වාර්තා වෙනවා එක් පවුලකට දරුවන් 3 දෙනෙකු ලබා ගැනීමේ අයිතිය ලබා දෙන්න. චීන රජයේ මේ උත්සාහය පසුපස තියෙන්නේ කොයි වගේ කාරණාද? මොනවද අමාල් අපිට වාර්තා වෙන්නේ?
ජිල්ලුක්ෂි, දැන් 4 කාලයේ ඉඳලා චීනය එක යුවලකට එක දරුවෙක් කියන ප්‍රතිපත්තිය තිබුණා. නමුත් ඒක වෙනස් වුණේ 2016 එක යුවලකට දරුවන් 2 දෙනෙක් ඇති කරගන්න පුළුවන් කියලා රජය තීන්දුව කරා. ඇත්තටම මේ පවුල් සංවිධානය රජයේ ප්‍රතිපත්තියම නැත්නම් රජයේ නීතිය රජයේ කියන ආකාරයට සිද්ධ කරන්න තමයි චීනයේ තිබුණේ. නමුත් දැන් ඔවුන්ට පිනී ගිහිල්ලා තියෙනවා චීනයේ ජනගහනය ඉතාමත්ම සීග්‍රේන් වයසට යන ජනගහනයක් ඉන්න රටක්, තරුණයන්ගේ ප්‍රමාණය ඉතාමත්ම සීග්‍රෙන් අඩු වෙනවායි කියලා. ඉතින් මෙතනදී චීනය චීන බලධාරීන් ප්‍රකාශ කළා තියෙන්නේ තව අවුරුදු 20-30ක් යනකොට චීනයේ ඉතාමත් අද ජපානයේ මුහුණ දීලා තියෙන තත්ත්වයේ වගේ, ඒ කියන්නේ ඉතාමත්ම ලොකු වැඩිහිටි ජනතාවක් ඉන්නවා. නමුත් වැඩ කරන්න පුළුවන් ශ්‍රම බලකායට එකතු වෙන්න පුළුවන් තරුණයන්ගේ ප්‍රමාණය අඩුවීමක්. ඉතින් එවැනි ඒ අවදානමෙන් ගැලවීමට තමයි දැන් චීනය තමන්ගේ ජනතාවගෙන් ඉල්ලීමක් කළා තියෙන එක පවුලට ළමයින් 3 දෙනෙක් ඇති කරන්නටයි කියලා. නමුත් මෙතෙක් කල් පහුගිය 4 චීන ජනතාව පුරුදු වෙලා තිබුණේ එක දරුවෙක් ඉන්න පවුල් පමණයි. චීනයේ අද ජනගහනයෙන් අති බහුතරයක් සහෝදර සහෝදරියන් නැති උදවිය. මොකද එක පවුලේ එක්කෙනෙක්. ඉතින් එවැනි වටපිටාවක් තුළ මේ ඉන්න දැන් ඉන්න පරම්පරාව මේ අලුත් විදිහට එක පවුලේ 3 දෙනෙක් ඇති වෙයි කියන එක ඔවුන් බලාපොරොත්තු වෙන තරම් ඉක්මනට ඇති වෙයි කියලා හිතන්නට අමාරුයි. ඉතින් ඒ පිළිබඳ චීනය ඇත්තටම දැන් ලොකු අවධානයක් යොමු කරලා තියෙනවා. ඔවුන්ට අවශ්‍ය වෙලා තියෙනවා රටේ ජනගහනය මේ විදිහට වැඩි කරගන්න. මොකද ඒ දිනපතා වයසට යන එහෙම වැඩිහිටි අය බලා ගැනීමටවත් අවශ්‍ය ප්‍රමාණය ජනතාව ඇති කර ගැනීමට තමයි මේ අලුත් ප්‍රතිපත්තිය ඔවුන් හඳුන්වා දීලා තියෙන්නේ.
අපි ඊළඟට මේ ජපානය පැත්තට යමු. ජපානයේ ඔබ දන්නවා මේ වසරේදී ඔලිම්පික් ජාත්‍යන්තර ක්‍රීඩාවල පවත්වන්නට නියමිතයි කියලා. මේක පසුගිය වසරේදී පවත්වන්නට නියමිත වෙලා තිබුණේ, නමුත් කොවිඩ් තත්ත්වය නිසා එය මේ වසරේ දැන් පැවැත්වීමට නියමිතයි ජූලි මාසයේ 23 සිට අගෝස්තු මාසයේ 8 දක්වා. අපි පසුගිය සතියේදී සාකච්ඡා කළ මේ සම්බන්ධයෙන් වන එක්තරා තොරතුරක්, ඒ තමයි මේ කොරෝනා මැද්දේ ඔලිම්පික් පැවැත්විය යුතු නැති බවට රටපුරා උද්ඝෝෂණ ඇති වෙමින් තියෙනවායි කියලා. දැන් මේ සතිය වෙනකොට තවත් අපිට තොරතුරු වාර්තා වෙනවම මේ ඔලිම්පික් තරගාවලියේදී අපි දන්නවා විවිධ පාර්ශ්ව සහයෝගය ලබා දෙනවා. ස්වේච්ඡා කණ්ඩායම්, විවිධ සංවිධාන නියෝජනය කරන කණ්ඩායම්, විශාල ශ්‍රම බලකායක් අවශ්‍ය වෙන ක්‍රියාදාමයක් මේක. ඇතැම් පුද්ගලින් වර්ජිනී කරන්නට සූදානම් කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. මොකක්ද මේ පසුපස තියෙන සිදුවීම් සමුදාය?
ජපානයේ වැඩි පිරිසක් මේ ඔලිම්පික් තරගයේ පවත්වනට විරුද්ධව තමයි අදහස් ප්‍රකාශ කරලා තියෙන්නේ. ටෝකියෝ නගරයේ පමණයි ජනතාව 50% මේ තරඟ පවත්වීම සම්බන්ධයෙන් යම්කිසි සහයෝගයක් දක්වලා තියෙනවා. අනෙකුත් ප්‍රදේශවල අති බහුතරයම මේ තරඟ පවත්වනට විරුද්ධ වෙලා තියෙනවා. මොකද මේ වෙනකොට ජපානය දැන් කොරෝනා වෛරසයේ 4 රැල්ලට මුහුණ දෙමින් සිටිනවා. බොහෝ ප්‍රදේශවල සෞඛ්‍ය හදිසි අවස්ථාවක් හැටියට නම් කරලා තියෙනවා. ඉතින් මෙතනදී ස්වේච්ඡා සේවකයන් 80,000 විතර ඉදිරිපත් වෙලා තියෙනවා ඔලිම්පික් තරගාවලියේ කටයුතු වලට සහාය දක්වන්න. ඒ 80,000 10,000 මේ වෙනකොට ඉවත් වෙලා තියෙනවා කොරෝනා වෛරසයට තියෙන බිය සහ ඔලිම්පික් තරගාවලිය පැවැත්වීමට විරෝධය පාමින්. ඒ එක්කම ජපානය මේ අවස්ථාවේදී ප්‍රකාශ කළා තියෙනවා නැවතත් මේ තරගය ගිය අවුරුද්දේ පවත්වන්නට තිබිච්ච ඔලිම්පික් තරගාවලිය තව සැරයක් කල් දැමීමට හැකියාවක් නැහැයි කියලා. ඒ නිසා ඔවුන් මේ ඔලිම්පික් තරගයට විදේශවලින් එන ප්‍රේක්ෂකයන් තහනම් කරලා තියෙනවා. ඒ වගේම ඒ පිටරටින් එන කණ්ඩායම් වල ක්‍රීඩකයින්ගේ සංඛ්‍යාවෙත් යම්කිසි අඩුවක් පෙනෙන්නට තියෙනවා. ඉතින් ඒ නිසා ඔවුන් හිතනවා මේ 10,000 ස්වේච්ඡා සේවකින් ඉවත් වුණත් මේ තරගයේ පැවැත්වීමට ඒ බාධාවක් නොවේ කියලා. ඒ කෙසේ වෙතත් තරග සංවිධායකවරුන් කියනවා ඔවුන් සියලුම පියවර ගන්නවයි කියලා ඔලිම්පික් තරගය පවත්වන්න. ක්‍රීඩකයන් අඩු වුණත් ප්‍රේක්ෂකයන් නැති වුණත් ඔලිම්පික් තරගය ජූලි සහ අගෝස්තු මාසවල ඒ එකඟ වෙච්ච විදිහට ඒක පවත්වනවා කියලා.
අමල් එහෙමනම් අපේ සුපුරුදු ස්තුතිය ඔබට පළවෙනවා. ලෝකයේ තතුවිත්ති සමාලෝචනයේට මෙවරත් අපත් සමග සම්බන්ධ වීම පිළිබඳව අපි ලොව වටා අපේ විදේශ විත්ති සමාලෝචනයෙන් හමු වෙමු යලිත් ලබන සතියේ සිකුරාදා. එතෙක් ඔබට ආයුබෝවන්. මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.